ඉන්න. මෙන්න මේ මනස වෙනවා කියන කාරණාව ඔය සරලතෙන් පටන් අරගෙන මුළු ලෝකෙම අතහැරලා දානවා. මේ මනස වෙනවා කියන කාරණාවයි යෙදෙන. එතකොට එතනදී කාරණා දෙකක් තියෙනවා. අපි දන්නවා ගිනි පෙට්ටිය තිබුණාට ගිනි උපදින්නේ නැහැ. ගිනි පෙට්ටිය තිබුණාට ගිනි උපදින්නේ නැහැ. ගිනි කූර නැතුව. ගිනි කූර තිබුණාට පෙට්ටිය නැතුව ගිනි උපදින්නේ නැහැ. පෙට්ටියයි කූරයි දෙකම තිබුණත් හැප්පුවේ නැත්තම් ඒ ගිනි උපදින්නේ නැහැ. පෙට්ටියයි කූරයි දෙක වැරදි විදිහට හැප්පුවොත් ඒ ගිනි උපදින්නේ නැහැ. පෙට්ටියයි කූරයි දෙක හරි විදිහට හරි අංශකයට එල කරලා හරි විදිහට හැප්පුවොත් ගිනි උපදවන්න පුළුවන්. ඒ වගේ අපි මේ බාහිරයෙන් අහගන්නදී නිපෙත්තිය වගේ ඒ අහගත්ත දේට අනුව සිතනවා කියන කාරණාව, ඒ අනුව මනස මෙහෙවනවා කියන කාරණාව ගිනි කූරවා. දැන් ගිනි කූරවා ගිනි පෙත්තිය දෙකකට හපන්නේ ඒක මට ඕන විදිහට නෙමෙයි, දහමට අනුව බුද්ධ දේශනාවට අනුකූලව. එතකොට ඒ විදිහට මේ දෙක එකට ගැලපන්නේ කොහොමද කියන කාරණාවයි අපිට තේරුම් ගන්න පුළුවන් සරල තැනකින් තමයි යනවා. අපි බොහෝ වෙලාවට අපි වැඩි අවධානය යොමු වෙන්නේ සෝතාපන්නත්වයට, සකදාගාමීත්වයට, සමාධියට, අනාගාමීත්වයට, රහතන් වහන්සේ උපත කරන්න කියන කාරණාව යනවා. දැන් ඔබට අවශ්‍ය වෙන්නේ රහතන් වහන්සේගේ නුවණ ප්‍රමාණයද? උන්වහන්සේගේ නුවණට විශ්ේ වෙන්නේ කොහොමද කියන කාරණාව? අදුතරමින් සෝතාපන්න වෙන්නේ කොහොමද? සෝතාපන්න වෙන කෙනාට දැක් මුක්ති තියෙන්නේ කියලා දර්ශනයක්ගේ දුකින් තරම් අපේ සීමාවට අනුකූලව අපේ සීමාව හඳුනගෙන යමක් හේවුවන් කියන සුවක් මනිතරවා පිළිබවර්තන කොටද වැඩි ප්‍රයෝජනයක් මේ ජීවිතය තුළ ලබන්න පුළුවන්. ඒ නිසා දැන් හිතන්න, දැන් ඔයන්න, දැන් බලන්න කොතනින්ද බලන්නේ? අරුම කොතන තියෙනවා මට පුළුවන් ඕන තරගේ මේ ශාසනයට බැහැගන්න පුළුවන්. අපි ඔබට මේකයි තියෙන්නේ. එතකොට මනස මෙහෙවනවා කියන දැන් බලන්න ගියේ බිමට අටසි සාමාන්‍යයට දසසි උපසම්පදාසි. අපිට ශික්ෂාපද ගණන කොච්චර වුණා අපි හැමෝටම රහත් වෙන්න පුළුවන්. එයි මේ ශික්ෂාපද ගණන කොච්චර වුණා, පහක් වුණා, දහයක් වුණා, අටක් වුණා, කෝටියක් වුණා, ඔය ඔක්කොම ටික රකින්ද රකින්ද වෙන්නේ තමයි හැමෝටම සරල වශයෙන් හෝ ගැඹුරු වශයෙන් පටන් ගන්න වෙන්නේ කියලා විතරක් නෙවෙයි. ඒ නිසා ඒක රැකෙන විදිහට මේ කටයුත්ත ආරම්භ කරන්න කොහොමද කියන අදහසට පිවිසෙන්න ඕන තමයි. අපි අදවතම මේ ජීවිතය තුළ හඳුනාගත යුතු වැඩ පිළිවෙල කියලායි අපි හිතන්නේ. ඒ නිසා දැන් මොකද කරන්න පුළුවන්? තම තමන්ගේ මට්ටමේ මේ මට්ටමේදී කොහොමද මේ මනස කියවන්නේ කියලා තමයි කරන්න වෙන්නේ. සම්පූර්ණ කාලේ වෙලාව මම දන්නේ ප්‍රමාණවත් කියලා. දැන් අතර පුළුවන් වේවාද?
ස්වාමීනාසරන්ගේ ආර්ය මාර්ගයේ තිබෙන්නේ සාමාන්‍යයෙන් ලෞකික ජීවිතේ අද අපි මේ වැඩතරගෙදී යද්දී විවිධ ක්ෂේත්‍රවල අරණ පිළිච්ච නැති මහා සාධනයක් දකින්න ලැබෙනවා. ඒක බුද්ධීන් තුළ මොහොතේ අපිට තමයි අපිට ප්‍රශ්න නැතුවත් ඒක නිසා මූල ධර්ම නොමැතිතරක කිසිදු ශිල්පයක් හෝ කිසිදු දෙයක් පැවැත්මක් නැහැ කියන දේ නේතු භාෂාවේ ඉස්මතු වලදී ලෞකික පැත්තෙන් ගත්තයි ප්‍රශ්න.
ඔස්සමලින්ම අපේ සීලයටත් සමාධියටත් සීල ධානයටත් සීලයටත් භාවනාවටත් හිසක් තිබේ දැක්මක් තිබේ ඒකට දර්ශනයක් තිබේ. අද අපි ඒ කාර්යයන් ටික කරනවා ඒ දැක්මේ දර්ශනයෙන් බැහැර වෙලා. ඒක බොහෝ වෙලාවට අර පාරම්පරිකව ආපු ඒ සම්ප්‍රදාය තුල යමක් කරනවා නෙවෙයිද? තම තමන්ගේ මනස මෙහෙවාගෙන මනස ඉක්මවාගෙන මනස පාලනය කරගෙන මනසේ සුරක්ෂිතභාවය මනසේ වර්ධනය පිණිස යමක් කරනවද කරනවද කියන කාරණාවයි ප්‍රශ්නේ.
සඳහන් කරපයිදී මේ ප්‍රතිමෝක්ෂ සංවර සීලේ මේ කටයුත්ත ආරම්භ කරනකොට එදිනදා ජීවිතයේදී හම් වෙන අරමුණේදී ස්වාමීන් වහන්සේ දක්ෂ වීම අවශ්‍යයි නේද ස්වාමීන් වහන්සේ? ඒතර නේද ඇත්තටම සීලය කියන එක වෙනමම දැකීමකට වඩා ජීවිතේ අපිට හම් වෙන අරමුණේදී සතර අන්න ප්‍රධාන වීරය දේශ බලමින් තමන් තුළ මේ නූපන් මේක හම් වෙන අරමුණේදී තමන් තුළ සිද්ධ වෙන්නේ කුමන වගේ දෙයක්ද? මේකෙන් මේ නූපන් කුසල් උපදවා ගන්න පුළුවන්ද, උපන් කුසල් වර්ධනය කර ගන්න පුළුවන්ද කියන වගේ නුවණින් විමසීමසා මොහොතක් මොහොතක් පාසා කිරීමක් නේද ස්වාමීන් වහන්සේ? ඇත්තෙන් මේ දෙන්න අවශ්‍ය සීලයක් මේ අපි ප්‍රතිමෝක්ෂ සංවර සීලයෙන් පටන් ගත්තත් මේ එදිනදා මොහොතක් ගානේ මේ යෙදීම අවශ්‍ය නේද ස්වාමීන් වහන්ස? වෙනම සීලයක් වෙනම වෙලාවක් යොදාගෙන කරනවා නෙමෙයි නේද ස්වාමීන් වහන්ස?
ඒකයි බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලට
අපි පටන් ගන්න තේරෙන තැනින් ධර්මා තැනින්නේ
එහෙම තමයි.
ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඒ ධර්මා තැනට ඉදිරි. ඉස්සෙල්ලා අර ලෝක සම්මතයත් එක්ක මෙන්න මේවා වැරදි. මේවා නොකළ යුතුයි. මේවා ක්‍රීමෙන් මෙන්න නිබඳු නිබඳු ආදීනව වලට මොන දේ වෙනවා කියලා සසරේ ගියතව පැත්තක් පෙන්වාලමින් මේ සසර භයානක පැත්ත හඳුන්වා දෙමින් නොකළ යුතු පැත්ත ඊළඟට මෙන්න මේවා කළ යුතු ඒ ක්‍රියාවට දැනෙන්නේ මෙන්න නිබඳු ප්‍රතිපදයක් සුභතිය නිබඳු ආස්වාදයක් හේතුව දැනෙනවා කියලා පෙන්වන්නේ ලෝකයේ තුල කල යුතු නොකල යුතු දෙකක් පළමුව තියෙනවා. මොකද බුදුරජාණන්ගේ සමස්ත දේශනාවලදී සබ්බතෝ සත්තරණ චලස ප්‍රසංකදාන සතුත් පරිවර්තන කියනකොට එතකොට මේ ලෝකයේ හැම කෙනෙකුටම මනස දිහා බලාගෙන මනස කරගෙන පටන් ගන්න අමාරුයිනේ. ඒ නිසා උන්වහන්සේ අපිට පළමුව ඒ රකින්න ඕන තැනට වැඩක් දෙන්නේ සිත සම්පතේ. වෙනත බැඳලා දෙන්නේ. ඉතින් නතර වුණේ නෑ. දැන් ඒ පිටත් එක්කම රකින්නේ මෙන්න මේ රකිනවා නම් තමයි. නේ. රැකගන්න පුළුවන් කෙත නැතුව කිස්නේ ප්‍රයෝජනයි. රැටත් ඕන රැටත් රැකෙන්න ඕන හැබැයි කෙත රැකෙන්න කෙතේ අරක්ෂාවටයි. ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඒ ප්‍රාථම සංවරයෙන් තමයි ප්‍රතිපදාව ආරම්භ කරන්න වෙන්නේ. හැබැයි ආරම්භ කරන්න ගියහම යාක තේරෙනවා යා හඳුන ගන්නවා සත්‍යසල තුල මේ ටික නැතිින්ද බෑ මේ ටික රැකෙන්නේ නෑ මෙහෙ රැකුනේ නැත්තා
ජීව සම්මත
ඉත රැකුනේ නැත්තා ඊළඟට යාක හම්බ වෙන ඊළඟ වශයෙන් මොන හිතයි ඉත රැකින්න ගියාම යාට තේරෙනවා සිත් කොහොමද රැකින්නේ මේක එලෙසද ඉන්නු වෙනවා මෙන්න මේ ධර්මතාවය ඇකලස් මොනවද කියලා කොහෙන්ද ඒ ක්ලේස් එන්නේ යාපලෝහන් දරගන්නවා මේ දොරටු වලින් ඇතුළු වෙනවා එතකොට යාම සිද්ධ වෙනවා මේ දොරටු පිළිබඳ පාලනය මෙතන රැකෙන්න නම් මේ දොරටු පිළිබඳ පාලනය
අවශ්‍යයි
ඊළඟට යාට ඒ දොරටු පිළිබඳව යම් සීමාවක් පනව ගන්න පුළුවන් ඇස් දෙක වගේ නෑනේ අන්දිකරන්නේ දැන් මේ මේවා පරිණාමයේ උතරව ප්‍රවැත්මක්
නෑනේ.
එතකොට යාට යම් යම් සීමාවකට පරිවර්ජනය කරන්නේ වඩ වඩා දෙදීව කෙලෙස් උපදින ආරමුණු වලින් මේ ආයතන ටිකක් මුදවාගෙන යම් පාලනයක ඉන්න පුළුවන් තමයි. නමුත් මොන ආරමුණු ලැබුණත් ඔන්න යා හඳුන ගන්නවා මොන අරමුණ ලැබුණා එක්කෝ කැමැත්ත උපදිනවා එක්කෝ අකමැත්ත උපදිනවා අපි කැමැති දෙයක ඇලෙනවා අකමැති දෙයක ඇලෙන්නේ යම් තැනකට ඒ ලෝභී ගැටෙන්නේ යම් තැනකට ඒ පටිගි එහෙනම් අපට ලැබෙන හැම අරමුණකදීම ලෝභ දෙවිස දෙකේද එකතු වෙලා
තියෙනවා.
ඇලෙන ගැටීම කැමැත්තකම තියෙනේද? එහෙත් තේනම රූපයෙන් නැති වෙලා තියෙනවා. කන පෙන්නේ නැසක් තියෙනවා. සේතන දාන දියෝ පස්සේ සයිකලින් පහස ප්‍රතිචිත දෙන්න ආරමුණු කරපි ඉපදිත තියෙන කැමැත්තක් තියෙනවා. ඒක උඩ කොහෙන්ද තියෙන්නේ ලෝභ දෙවිස? තියෙන මේ සියුම් අවස්ථාවේ එතකොට මේ ආයතන හය හරහා ක්‍රියාවුණක් ලැබුණා අප්‍රිය අරමුණක් ලැබුණත් ලැබිලා තියෙන්නේ ලෝභ දේශයන් ඉන්ටර්නෙෂනල් ධර්මයක් අන්න එයාට සිද්ධ වෙනවා එහෙම අරමුණේ මේ ටික වහගෙන මේ අරමුණ වලින් දොරව ඉන්න ලෝකයක් නැහැ මේ අරමුණ ටික ගැටෙද්දී ඉස්සෙල්ලා යන දුරගන්නවා ධාරණේ පාලනය අවමතන ඊළඟට එයා උත්සාහවත් වෙන්න ඕන මේ අරමුණ ලැබෙන තැන මේ අරමුණ ගැටෙන තැන යම් දුරකට ඉන්ද්‍රිය දමනයකින් යුක්ත වෙන. එතකොට එතනදී එයාට සිද්ධ වෙනවා අර අපි කමඨහන් කියලා කතා කරන භාවනාදී පිළිවෙල පාවිච්චි කරන. අපට ලැබෙන ලැබෙන අරමුණ හැම අරමුණක් එක්කම කැමැත්ත හෝ අකමැත්ත නම් උපදිනවා. ලෝභ දේශ තියෙන මූලික අවස්ථාව සිට කෙලෙසෙන ධර්මයන් ගෙන්නම් ඒ තුළ ගොඩනැගෙන්නේ. එතකොට සිහියෙන් නොවනින් නොසිටි හැම වෙලාවකම ඒ උපදින කැමැත්ත අකමැත්ත මත තවදුරටත් ඉදිරියට යාම වළක්වන්නේ. එතකොට යාට සිද්ධ වෙනවා දැන් මේ අරමුණු ලැබිලා කැමැත්ත හෝ අකමැත්ත උපදින තැන එතනින් එහාටම යන්න හෝ පාලනයක් උඩ තියෙනවා. කැමති දේ හොයාගෙන යන්න අකමැති දේ එක්ක ගැටෙන්න යනවා නම් මොකද ඒක වෙලා තියෙන්නේ? නෝපන්න කුසලයේ ඉපදෙන උපන්න කුසලයේ වඩන බවක් තියෙනවා. දැන් එයාට ඕන තාම උපන්න කුසලයේ උපදී. එයාට අදුතරමින් තියෙන උපන්න කුසලයේ ජීවත්වනවා. එලෙන ප්‍රියාරමුණක් ලැබුණත් අප්‍රියාරමුණක් පරමුණක් ලැබුණා. මේ දෙකේ ඇත්ත විමසන බව හඳුනා ගන්න වෙනවා. එතකොට ඒ තුන පරණ කුසලයේ වැඩි දියුණු වෙන්න නොදී ඒක විවාදම කරලා හැබැයි ඒක සම්පූර්ණනේ. එතකොට දැන් යාට ඊටත් එහාට ගියා මේ ඉන්ද්‍රිය භාවනාවත් බලට පත් කරගෙන මේ ඇලෙන ගැටෙන ඇලීම් ගැටීම් දෙකම ඇති වෙන්නේ බාහිර ආරම්භක් එක්කම. මේ ඇලෙන ගැටෙන ඇලෙන ගැටෙන අහු වෙන තැන අතහැර ගන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කියන්නේ දොළොස් ආයතනයෙන්ම නිදිලා ඉන්න පුළුවන් දැනක් කරගන්නවා. ඇහැ තිබුණු අරමුණු හමු වෙනවා. එක කැමති එක අකමැති. කන තිබුණු ශබ්ද ඇහෙනවා. එක කැමති එක අකමැති. නාසය තිබුණු ගඳ දැනෙනවා. එක කැමති එක අකමැති. දිව තිබුණොත් රස දැනෙනවා. එක කැමති එක අකමැති. කය තිබුණොත් රස දැනෙනවා. ඒවත් එක කැමති එක අකමැති. එතකොට යාට සිද්ධ වෙනවා මෙන්න මේ දෙක තමයි. දැන් ඒක සිවුම් කරගෙන සීමා කරගෙන පාලනය කරගෙන යාට ඉදිරියට යන්න පුළුවන්. නමුත් නිමාවක් නැහැ. මේද ප්‍රමාණවත් බව ගමනේ යාට යන්න. මේද නැති කරන්න ඕන. එහෙනම් මේ ලෝභ දේශ දෙක පවතින ඇත්තේ මොහොතේ මතනේ. ඉන්න යාද සිද්ධ වෙනවා මේ තුල තියෙන මොහේ අවිද්‍යාව කුමක්ද කියලා හඳුනා ගන්න. ඒ තරමට මනස වෙනවන ක්‍රමයක් හොයාගන්න. මේ ලෝකෙම අතහැරන විදියට ලෝකය අතහැරන ගමන් දුරස් ආයතනේ ලෝකය. දුරස් ආයතනේ අතහැරන විදියට මනස නියමන්නේ කෙසේද කියන කාරණාව දක්වාම අපට ඒ අධ්‍යයනය කරන්න. එතකොට සීලේ ස්වභාවිකයි. එතකොට ඒ සීලයද කියන්නේ ස්වභාවිකයි. ස්වභාවය දැන නැතන් වහන්සේගේ සීලේ ස්වභාවිකයි. ඒ කියන්නේ සමාදානය, උත්සාහය, වීර්යය, අධිෂ්ඨානය කියලානේ. උන්වහන්සේලා සම්පූර්ණයි. ඒක ස්වභාවිකයි. ඒ යම් කායික වාචික අපසලයක් වෙන මනසෝචිතේ වීම. මනස දෝෂණය වීමට හේතු වන යම් ලෝභ දෝෂමෝහ ආදී අපසලයන් නම් ඒ සියල්ල හේතුනේ. හේතු ඝාතනයේ වෙන. ඒ හිතේ ලෝභ දෝෂමෝහ ආදී කෙලෙස් ඝාතනයේ වෙන. එතකොට හිත කෙලෙසින ධර්ම තිබුණා මේ අකුසල් කෙරේ. දැන් අකුසලයට යන ලොකු කරන සිතේ කෙලසීම වෙන්න ඒ හිතේ කෙලෙස උපදින තනිය හිතේ කෙලෙස ස්ථාපනය වෙනවා. දැන් උන්වහන්සේලාගේ පැවැත්ම සාන්තයි. ඒව වීර්ය අධිස්ථානයේ ප්‍රාර්ථනාව සමාදානයේ මත ගොඩ නැගුණු දේවල් නේ. හේතු අකුසලයක් වෙන්න හේතු නැති නිසා. ඉතින් අපේ සීලය අපේ බුද්ධ ස්වභාවයෙන් කියන සත්‍යය යන්න අර ලෝකේ මතයෙන් රසායන විදෙන ඉතින් තමයි බලන්නේ. හැබැයි මෙහෙමයි, ඒ ලෝකෝත්තර දර්ශනයකින් යුක්තව, ඒ ලෝකයේ අතහැරෙන දර්ශනයකින් යුක්තව අපට වාසය කරන්න පුළුවන් නම් ඒ තුළම ඊට න්‍යායෙන් වෙන සියලු කාරණාවන් ටික සම්පූර්ණයි. ඒ බඳු දර්ශනයකින් අපට මනස මෙහෙවන්න පුළුවන් නම් ඇත්තටම සිල් රකින්නවා කියලා අමුතු දෙයක් නැහැ. ඇයි අපේ වැඩපිළිවෙල තුළ සිත කෙලසන ධර්ම සිතට එකතු වෙන ඉඩක් නැහැනේ. ඒ නිසා සිත කෙලසින්නේ නැහැ. සිත කෙලසින්නේ නැත්තම් කෙලසුණු සිතින් කරන ක්‍රියාකාරකම් වෙන්නේ නැහැනේ. ඒ නිසා ඒක තමයි කියන්නේ මේ ධර්ම මනසෝවික කරගත්තු ධර්මයක් කියලා. අපි මේ සියල්ල මනස මූලික කරගෙන කරන ක්‍රියාවක් දක්වා පැමිණිය යුතුයි. එතකොට ඒ එකම ක්‍රියාව තුළ මේ මුල දක්වා සම්පූර්ණ වෙන වැඩ පිළිවෙලකුත් තියෙනවා. හැබැයි අපි හැමෝම ඒ බඳු දර්ශනයකින් නිරතුරුව රැඳෙන්න දක්ෂ නැහැ. අපේ ශ්‍රද්ධාව, වීර්ය, සිහිය, නොවන සමාධි මේ පංච ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. බල ධර්ම වැඩිලා නැහැ. ඒ නිසා අපිට ප්‍රමාදී වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා අපිට වැටක් අවශ්‍යයි. ඒ නිසා දැන්ම අපි වැට අයින් කළොත් කෙතරම් වනසතුන් ඇතුළු වෙන්න තියෙන ඉඩ වැඩිනවා. වැඩි වෙනවා. ඒ නිසා මම ඉඳලා ඉඳලා ඉන්නේ ඉඳහස්සල ඉන්න තියෙන පොරොන්දු මත අනිස්සානේ මත ඉන්නකොට මට ඒක ලොකු හයියක් වෙනවා. මොකද ඒකට හේතුව තමයි අපේ හිතේ නැගෙන කෙලෙස් වල අවස්ථා තුනක් තියෙනවා. අනුසය, පරියුක්තහන, විතික්කම කියන අවස්ථා තුන දක්වනවා. ඔය විතික්කම කියන අවස්ථාවට තමයි සීලය පනවන්නේ. විතික්කම අවස්ථාවෙන් කෙලෙසිය තමනේ පාලනය කරගන්න තමයි සීලය. පරි උත්තාන හිතේ අවදි වෙන කෙලෙසිය සමනය කරගන්න තමයි සමාධිය. අනුසේ සංගවිලා තියෙන තාම අවදි නොවුණු අවදි වෙන්න තියෙන හේතු හැටියට සංගවිලා තියෙන ඒවම ධර්මයන් ඉවත් කර දෙන්න තමයි ප්‍රඥාවෙන් නොවේ කෙරෙනවා. එතකොට මේ ශාසනයේ මේ සීල සමාධි ප්‍රඥා පුරුදු කරා දැන් අපි සීලයෙන් මේ කෙලෙස් විසිරී පිපිරී ගිය අවස්ථාවනි බලපන්නේ ගැන කය වචන දෙකේ ක්‍රියාවට ආපු අවස්ථාවනේ නෑ මේ වලකට යන්නේ නෑ කියලා වලක්වන්න දන්නේ නේද? එතකොට දැන් මට කායික වාචික ක්‍රියාව අකුසල වෙන්න එන්නේ මනසේ අකුසලයේ ඉපදিলা උත්සන්න වුණොත් නේද? එතකොට සිතේ අකුසල හිත උපදිනවා නම් උපන් අකුසල සිත වැඩෙනවා නම් ඒ වැඩුණු අකුසල සිත නිසා ක්‍රියාව අකුසල වෙන්න පුළුවන්. විතික්කම ඒ අකුසලෙන් පුරා යන්න පුළුවන්. කායික වාචික ක්‍රියාවකට එන්න පුළුවන්. එතකොට ඒ අකුසලයේ කායික වාචික ක්‍රියාවකට යන්න නොදී වළක්වා ගන්න මම සීලෙන් උත්සාහවත් වෙනවා පටන් ගන්නවා. හැබැයි මට ඒ පුරා යාම හැමතිස්සම වළක්වන්න බැහැ. සිතේ අවදි වෙන ක්ලේශය පිළිබඳව අවදි වුණු ක්ලේශය වැඩෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ වගේම සිතේ අකුසලයක් උපන්නත් උපන්නත් කුසලයේ ඉක්මනින් දේවල් දවන්නේ කොහොමද කියලා මම දන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම හිතේ අකුසලයේ ඉපදিলা හරි උත්තර අවදි වෙලා අවදි වෙච්ච අකුසලයේ වර්ධනය වෙලා කායික වාචික ක්‍රියාවක් දක්වා යාම වළක්වා ගන්නත් බැහැ. ඒ නිසා මට සිද්ධ වෙනවා ඉදිරියට යන්න නේද? ළඟට එනකන් ඉන්න නෙමෙයි. කායික වාචික ක්‍රියාවක් කුසල වෙනකන් ඉඳලා මේ එක කරන්නේ කියලා දැඩිව එහි නොකර ඉන්න බවට දරණ මහන්සිය එකක්. හැබැයි මම නුවණැත්තෙක් හැටියට කල්පනා කරනකොට මෙතන අනතුරුදායක වෙනවා. මෙතන වැරදුණු මේ ක්‍රියාවට යනවා. ඒ නිසා මෙතන රකින්න පුළුවන් වෙන්නේ ඊට එහා පෙරට ගියොත්. එහෙනම් මට සිද්ධ වෙනවා සිතේ නූපන්න කුසලය උපදී හරි උත්තර අවදි වෙන අඩුතරමින් මට සිද්ධ වෙනවා අවදි වෙච්ච ක්ලේශයවත් කායික වාචික ක්‍රියාවකට යන්නදී දමනය කරගන්න පුළුවන් පාලනය කරගන්න පුළුවන් විතරනේ අර විතික්කම අවස්ථාව සීලය කියන ඉක්මීම වටහා ගන්නේ. එතකොට දැන් මට හඳුනා ගන්න වෙනවා සිතේ කෙලෙස් උපදිනවා උපන් ක්ලේශය වැඩෙනවා කියන කාරණා. දැන් මට එතනදී හම්බ වෙනවා අවස්ථා දෙකක්. නූපන් කෙලෙස් නූපදවන්නේ කෙසේද? සිතේ උපන් ක්ලේශය ඒක දිවා දමන්නේ කෙසේද? මේ කාරණා දෙක මම දැනුවත් විය යුතුනේ. මේ ටික පිළිබඳව මා සම්බන්ධ නොවි මෙතනින් එහාට යන වැඩ පිළිවෙලක් මට මේ ශාසනයේ නැන්නේ. එතකොට දැන් මම මේ සඳහා මොකද ගත යුතු ක්‍රියාමාර්ගය? එතකොට නූපන් කෙලෙස් නූපද වීම සඳහා තමයි මම බුදු ගුණ මෙහි කරන්නේ. මෛත්‍රිය වඩන අසුභයට ගන්න මරණ සතිය වශයෙන් ගන්න ආනපාන සතිය වශයෙන් වඩනවා කියන කාරණාව තුළ මම දන්නවා දැන් මගේ හිතේ නිකන් දිනුනොත් අයාලේ යන්න ඉඩ දුන්නොත් මේ හිතේ නූපන් කෙලෙස් අනුසය වශයෙන් සැකලලා තියෙන ඒවා අවදි වෙනවා. ඒ අවදි වෙන මට්ටමක් මගේ හිතේ තියෙනවා කියලා දන්න නිසා ඒ බඳු දෙය අවදි නොවන ආකාරයෙන් මම මනස මෙහෙවන්න පටන් ගන්නවා. ඔන්න අපි කමටහන් කියන එක යොදාගන්නේ නූපන් කෙලෙස් නූපදවන්න. ඊළඟට අපි එහෙම වඩද්දි අපේ සිහිය ධීරය නුවණ සම්පූර්ණ නැහැ. ඒවැ යම් දුර්වලතාවයන් මතුවුණාම අන්නර අපි උත්සාහ කරද්දි අර හේල රකිද්දි වනසත්ව ඇතුළු වෙනවා වගේ රූපන් කෙලෙස් උපදිනවා. භාවනා කරනවා භාවනා කරන ගමන රූපන් කෙලෙස් උපදිනවා. එතකොට දැන් මට ඕන රූපන් කෙලෙස්ේ විවාද ගන්න. දැන් පෙර රකින්නවා වනසතුන් නොයෙන්ද නොයෙන් ශබ්ද කරනවා සිඳු කියනවා පැල් කවි කියනවා ගින්නල ගන්නවා. ඒත් ඒ මැදිනුත් වනසතුන් වෙනවනේ. දැන් වනසතුන් ආවම මම එළවා දාන්න ඕනේ. මේ සමහරකට යුක්‍රියා මාර්ගය වෙනවා. දැන් අලියෙක් නම් ආවේ මං අලියා වෙනවට නිකන් තනලා දුවලා ළඟට ගිහිල්ලා එළවන්න කිව්වොත් ලොකු හරියක් වෙනවනේ. එතකොට ඒ සතාවේ හැටියට මේ ප්‍රතික්‍රියාව දක්වන්න වෙන්නේ. එතකොට මටත් හඳුනා ගන්න වෙනවා මගේ ඉතිරි උපන් ක්ලේශයේ තරම. ඒක දැක්විය ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. දැන් ආරච්ඡන්දේ කාමරාගයක් නම් ඇතුළේ මම මේ වෙලාවේදී මෛත්‍රී වඩලා හරියන්නේ නැහැ. ඒ සතායද වන්නේ. ද්වේෂයේ තරහව ඇති වෙච්ච වෙලාවේදී මම අසුභේ වඩලා හරියන්නේ නැහැ. ඒ සතායද වන්නේ. තීනමිදී ඇති වෙච්ච වෙලාවේදී අනපනසති වඩන්නේ කොට ඒක වඩන්නේ. එතකොට මම මේ සතාගේ හැටියට ක්ලේශයේ හැටියට ප්‍රතික්‍රියාව දක්වන්න ඕන. උපන්තේසී කියලා. ඒ ඒකට උනන්දු විය යුත්තේ නිර්යකල යුත්තේ එයා නිවනක් තියෙනවා දැන් මෙතන මේ උපන්තේසී වැඩුණොත් විතික්කම කායික වාචික ක්‍රියාවට යන්නේ බලන්න බැ අපසලේ යන්නේ ඉත බලන්න එහෙනම් එයාට උත්සාහයක් තියෙනවා නිර්යයක් තියෙනවා වහවහ උපන් උපන්නේ පාපකේ අපසලේ ධම්මින ආදිවාසී උපජාත වෙනවා මේ ගැන්ති කරු කියන්නේ උපන් උපන් දේසේ මහා විරාදන අනේ සමය තමට උපන් දේසේ මුපදවයින උපන් උපන් දේසේට ඒ ඒ කමට හරහළු බලන ඒ ඒ ප්‍රතික්‍රියාව හඳුනාගෙන කිරීමේ කියාව මට තියෙනවා. එතකොට දැන් එයාට යම් සීමාවක් තියෙනවා නමුත් නෝපන් කෙලෙස් නූපදවන්න උපන් කෙලෙස් කියවන්න මම කොතෙක් උත්සාහ කළා යම් සිහියේ නුවනේ වීරයේ අඩුකමක් තියෙනු තැන නූපන් කෙලෙස් පාපවාපමු. එහෙනම් දැන් මට මෙතරක් නෙමෙයි සුරක්ෂිත තැන මේනුත් ඉස්සරහට ගිහිල්ලා යමක් කළ යුතුයි කියන තැන ඉන්නවා. කෙලෙස් උපදින්න හේතු තියෙන නිසා උපදින්න. දැන් ඒ හේතු අයින් කරගත්තොත් තමයි මට මේ වැඩ පිළිවෙල ඉවරයක් දක්ින්නේ. දැන් නූපන් අකුසලයේ උපදවා ඉන්නට මම උත්සාහ කරනවා. උපන් උපන් අකුසලයේ ඉවරන්න උත්සාහ කරනවා. ඉවරයක් නැහැ, නිමාවක් නැහැ. එහෙනම් මට මේකේ නිමේ ක්‍රියාවේ නිමාවක් දක්ින්න නම් කතපිච්ච ක්‍රියාව අවසන් කියලා කියන්නේ නම් මට සිද්ධ වෙනවා මේ අකුසලයේ උපදින්න තියෙන යම් හේතුවක් ඇත්නම් ඒ හේතුව කියලා දමන්නේ කෙසේද? අනුසේ ධර්ම අනුසේ ධර්ම කියලා දමන්නේ දවා දමන්නේ කෙසේද කියලා. ඊටත් වඩා ගැඹුරු මොනකට ගැඹුරු භාවනාවකට යන්නේ. එතකොට එතනින් තමයි අපි කතා කරපු දුරස් ආයතනය අසුබේ ආකාරයෙන් ඒ සියල්ලේ යථාර්ථය දකින ආකාරයෙන් චතුරාර්ය සත්‍ය නුවණ අවබෝධයේ ආකාරයෙන් වැඩෙන වැඩපිළිවෙලක් තුළ තමයි අපිට ඒ අනුසය ධර්ම ගිවා ගැනීමේ හැකියාව තමයි. ඉතින් ඒ දක්වා අපි අර පිළිවෙල අනුපිළිවෙලින් අනුභව සික්කා අනුභව ක්‍රියා අනුභව පරිසර මහමුදේක පාරට ගැඳුන්නේ ක්‍රමක්‍රමයෙන් ගැඳුන්නේ අනුභවිතෝනු අනුභවෙන්නෝ අනුභව පරිසර ඒ වගේ මේ ශාසනය පිළිවෙලින් ගැඹුරු විදියට. ඒ නිසා අපට සිද්ධස්තරකින් පටන් ගන්න මේ ශාසනික පිළිවෙතට එන්න පුළුවන්කම තියෙනවා. සරල තැනක වෙන්න පුළුවන්, ගැඹුරු තැනක වෙන්න පුළුවන්. ශාසනය වෙනවා. අපි ඒ වැඩ පිළිවෙල දන්නේ නැත්නම් අපි කොතනෙහිදීත් මේ ශාසනය නෙමෙයි. ආදාර කාලන්තාරාම පුත්තලා සමාපත්ති උපදවාගෙන ඉන්නේ. ඒත් මේ ශාසනය නෙමෙයි. ඒ නිසා මේ ශාසනය වෙන්න නම් මෙන්න මේ බඳු දෙක්මකින් යුක්ත වේතය කියන අදහස අපි පිළිගියොත් අපට මේ ලෝකයෙන් තුල අපි හැම කෙනෙකුටම මේ ශාසනය තුල යම් ප්‍රමාණයක යම් තැනක පිළිටන්න පුළුවන්කම. පසපසින් ඉන්නවා වෙන පුළුවන් නමුත් ශාසනයෙම කෙලවරකම ශාසනයෙන් පිටතනේ බුදුහාමුදුරුව අදාළනවා මේ ඉන්ද්‍රිය ධර්ම ටික සද්ධාදීයක සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩුවා නම් තමයි රහතන් වහන්සේ. ඒ ඉන්ද්‍රිය ධර්ම ටික ඊට වඩා අඩුවෙන් වැඩුණේද ඒක කියනවා නේද? ඒ ඉන්ද්‍රිය ධර්ම ටික ඊටත් වඩා අඩුද එතන කියන සකදාගන්න. ඒ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩුණ ප්‍රමාණය ඊටත් වඩා අඩුද එතන කියන සකදාගන්න. ඒ ඉන්ද්‍රිය ධර්ම ටික ඊටත් වඩා අඩුද එතන කියන ධර්මනුසාරයි. ඒ ඉන්ද්‍රිය ධර්ම ටිකේ වැඩුණ ප්‍රමාණය ඊටත් වඩා අඩුද අවමද එතන කියන සද්ධාන්සාරයි. ඒ ඉන්ද්‍රිය ධර්ම ටික ඊටත් වඩා අඩුද ඊටත් වඩා අඩුද ඒ ඉන්ද්‍රිය ධර්ම ටිකෙන් සම්පූර්ණයෙන් බැහැර වීද තොර වීද උන්වහන්සේ අවධානය දෙනවා. එයා මේ සංසාරයෙන් බැහැරයි කියලා කියනවා. ඒ නිසා අපිට මේ සංසාරයට ඇතුළු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සංසාරයෙන් එකමල ගන්න පුළුවන්කම තියෙනවා. මේ මේ ටිකවත් අපි හඳුනගන්න ඒ නිසා අපි එළඳු අවධානයකට මේ කිරිස යොමු කළේ. එතකොට අපි කාටවත් ගැඹුරු වෙන්නේ අතහරින්න තරක් නැහැ. මට තේරෙන තරමකින් පටන් ගන්න පුළුවන්. උතර පටන් ගන්නත් වෙනුවන් සාසනේ. දුරේ වැඩ පිළිවෙල තුළ ඉදිරියට සුදුස්සෙක් නිර්මාණය කරමින් ඉදිරියට යන වැඩ පිළිවෙල. ඉතින් ඒකට උපකාරක කල්යාණ මිත්‍ර ඇසුරත් ලබාගෙන එකින් එකට ප්‍රශ්න කර කර මේක වෙන්නේ කොහොමද, මේකෙන් එහාට යන්නේ කොහොමද, මේකෙන් එහාට යන්නේ කොහොමද, මේක වෙන්නේ කොහොමද? අන්න අපි අහගෙන යන වැඩපිළිවෙලක් අදා ගන්නවා. අද අපි බණහන්න යනවා, දේශපියන් වහන්සේලාට කැමති දෙයක් කියනවා, අපි ආගෙන ඉන්නවා, සාදු කියලා එනවා. හරි සෝකිනාරිය වදයි කියනවා. මට අවශ්‍ය තැන මොකද්ද කියලා මම හඳුනගන්නවා. අද දේශකයන් වහන්සේලා නැහැ ඔබේ අවශ්‍යතාවය හඳුනාගෙන දේශනා කරනවා. ඒක බුදුරජාණන්තුම විතරක් පිළිච්චේ කියලා. නාතන් වහන්සේලාට යම් ප්‍රමාණයක් හෝ තිබුණා නම් අද ඉතිදී කාටවත් නැහැ. ඒ නිසා අපි හඳුනා ගන්න ඕන මට ප්‍රශ්නේ තමයි. මම පොතෙන් දීප නිරාකරණය කරගෙන තව ටිකක් එහාට යනවා. පිළිවෙලින් ටිකින් ටික ඉදිරියට යන ක්‍රමය අහගෙන අහගෙන එන්න අපි යන කතා කරමු. ඒ න්‍යායේ ක්‍රමය හඳුනාගත්තොත් අපිට පුළුවන් මේකට ආව දැන් මෙතන ඉහත යන ඊළඟට මෙහෙම මෙහෙම අනුපිළිවෙලින් අපිට ඉදිරි දැක්මකට යාගන්න පුළුවන් පටන් ගන්න. තුළ සිද්ධ වෙන්නේ නූපන්නා වූ අකුසලය නූපදවන්නට උපන්ව ඒ උපන්න අකුසලය ගෙවා දමන්නට දරණ ප්‍රයත්න උත්සාහයක් ප්‍රක්‍රියාව තුළ තියෙනවා. හැබැයි ඔය ක්‍රියාවම මාර්ගය බවට පත් වෙන විදිහකුත් තියෙනවා. සංයුක්තනිකාය කියලා බැලුවොත් බුද්ධහරස්තිය රහත් ඵලය දක්වා පෙන්වන සූත්‍ර තියෙනවා. මෛත්‍රිය රහත් ඵලය දක්වා යන මඟ හැටියට දක්වන දෙයක් තියෙනවා. අසුභය මරණ සතිය අනාපාන සතිය මේ සියල්ල රහත් ඵලය දක්වා යන මාර්ගය හැටියට දක්වන දෙයක් තියෙනවා. හැබැයි ඒකදී අපි කල්පනාකාරී යුතුයි බුදුගුණ වඩලා රහත් වෙන්න පුළුවන් කියන කාරණාව නෙවෙයි මේ කියන්නේ. මෛත්‍රිය වඩලා රහත් වෙන්න පුළුවන් කාරණාව නෙවෙයි මේ කියන්නේ. හැබැයි බුදුගුණ වඩලා මෛත්‍රිය වඩලා රහත් වෙන්න පුළුවන් බවක් තියෙනවා. හැබැයි ඒ දෙන්නේ යහට යන දැනුමක නුවණක යුක්ත වෙච්ච කෙනෙක්. දැනුමක නුවණක යුක්ත වෙච්ච කෙනෙකුට මොකද එයා ඊට එහා ඊට ඔබෙන් දැනගෙන තියෙන ඕන මනස මෙන්න මේ විදියට නියමු අරමුණෙහි මෙන්න මේ විදියට බලමු. අපි උදාහරණයක් හිතේට අරගෙන බලමු. මොකද අපි හිතමු කාටද පහසු අරමුණ අපි ගත්තොත් රසයේ අපි රස විඳිනවානේ. අපි රස විඳිනවා. එතකොට අපි නොයෙක් රස විඳිනවා. නොයෙක් රස විඳිනවා. අපිට වින්දනයක් ලැබුණේ කොහොමද කියලා බැලුවොත් අපි ඒක ආයතනයක් හඳුනගන්න පුළුවන්. දැන් ගෙටි ගහේ තිබුණට අපිට රස විඳින්නේ අඹගන්නේ පිළි තිබුණට අපිට රස දැනෙන්නේ නැහැ නේ. බිමට වැටුණත් අපිට රස දැනෙන්නේ නැහැ. අතට ගත්තා මිරිකල බැලුවත් රස එන්නේ නැහැ නේ. නහයට ලං කළා පැහැට ලං කළාට රස දැනෙන්නේ නැහැ නේ. රස දැනෙන්න නම් රස දැනෙන ක්‍රමයක් රස විඳින්න පුළුවන් ක්‍රමයක්. ගෙඩි තිබුණට රස විඳින්න බැ. දිවකු ඕනනේ නේද? දිවට මේක මිරිකල වක්කලා නිරුන්දරේ වෙලන විඳින්න පුළුවන්. බෑ. එහෙනම් ගෙඩි තිබුණා දිව තිබුණා බෑ. යම් රසයක් විඳින්න හිතකු ඕනම වෙනවා. දැන් ගෙඩි තිබුණාට රස දැනෙන්නේ නැහැ. ගෙඩි නැතුව දිව තිබුණාට රස දැනෙන්නේ නැහැ. ගෙඩි දිවයි දෙකම තිබුණාට රස විඳින්න බෑ. රස විඳින්න නම් ගෙඩියක් තෝර දිවක් තෝර හිතක් තෝර. මේ තුන්දෙනා එකතු නොවි පුළුවන් අපට විඳින්න යන්න. දැන් එතකොට අපි යමක් විඳිනවා නම් විඳින්නේ මේ තුන්දෙනාගේම එකතු වෙන්නේ නේද? එතකොට මේ තුන්දෙනාගේ එකතුව කියනකොට තව වචනයක් උකට කියවෙන මොකද්ද? ඉන්නසඟටි ස්පර්ශය. එතකොට ස්පර්ශය කියලා කියන්නේ තුන්දෙනෙකුගේ එකතුව සාමූහිකත්වය. ඒ තුන්දෙනාගේ එකතුව යෙදුණොත් මට යම විඳින්න පුළුවන්. දැන් මට රසයක් විඳින්න ලැබෙනවා කියන කාරණාව වෙයිද? ඔය කාරණා දෙක සම්පූර්ණ නොවේ නේද? එතකොට මට විඳනයක් ලැබුණාම මම ඒ රසය ආවේ කොහෙන් කියලා බලන්න. ගෙඩියෙන් එක්ක අපි ගෙඩියෙන් කියලා හිතනවා. ඒ ගෙඩිය රසයි කියලා හිතනවා. එහෙම නැත්නම් ඒ රස දැනෙන්නේ දිවටයි. එතකොට එක්ක අපි බාහිරාන්තේ ගන්නවා, එක්ක පාදයක් එක අන්තේ ගන්නවා, එක්ක ඒ රසය ආවේ ගිරින්ම කියලා බාහිරේ බලනවා, එහෙම නැත්නම් ඒ රස ආවේ දිවටයි කියලා දිව පැත්ත බලනවා. දැන් එතකොට අපට ලැබිච්ච නින්දනය තුළ අපට අහුවෙලා තියෙන්නේ එක්ක ආධ්‍යාත්මික කය, එක්ක බාහිරය, එක්ක ආධ්‍යාත්මික ආයතනය, එක්ක බාහිර ආයතනය. මේ අපට අහුවෙන්නේ මේ නින්දනය ආවේ මේකෙන් කියලානේ. මේ ඵලය හටගත්තේ මෙන්න මේ හේතුවෙන් කියලා අපි දකින්නේ මොකද්ද? එක්ක බාහිර ආයතනය, එක්ක ආධ්‍යාත්මික. බාහිරාන්තේ ඇත්තටම නම් අපි විඳින්නේ ගෙඩියේ රසය, දිව නිසා රසද? දැන් අපි ඉස්සරගෙන ගත්තනේ ගෙඩි තිබුණත් රස දැනෙන්නේ, ගෙඩි තිබුණත් දිව තිබුණත් රස දැනෙන්නේ. ගෙඩියන් දිවත් හිතත් තුන්දලා එකතු වුණු විතරයි රසයක් විඳින්න පුළුවන්. එහෙනම් අපට රසයක් විඳින්න අවස්ථාව හදලා දුන්නේ කවුද? ස්පර්ශයෙන් කියලා කියන්නේ මේ තුන්දලාගේම එකතු. එතකොට මේ තුන්දෙනා එකතු වෙලා මේ තුන්දෙනාගේ සාමූහිකත්වයෙන් නිර්මාණය කළ දෙයක් තමයි අපි විඳින්නේ. එතකොට තුන්දෙනා එකතු වෙලා හදපු මේ අයිතිය කෙනෙකුට පවරන්න පුළුවන්ද? මේ තුන්දෙනාම එකතු වෙලා හදපු දේ අයිතිය අරයටයි න්‍යායටයි කියලා එකිනෙකට ගෞරවයක් ඒක නෙවෙයි. අන්න ඒ වැරද්ද අපි කරන්නේ. අපට නින්දනයක් එන්නේ මේ නින්දනේ එකතු වෙලා හදලා දෙන්නේ. අපි හැමතිස්සෙම ඒ නින්දනා එකතු වෙලා ඇති කරපු ඵලයේ අයිතිය එක්ක බාහිරයට පවරනවා, එක්ක ආධ්‍යාත්මික. එතකොට ස්පර්ශය කියන කාරණාවට ඉඳලා නේ. දැන් මේ රසය අර ගෙලින් කියලා දකිනකොට, මේ රසය අඹ ගෙඩියෙන් ආවේ කියලා දකිනකොට, අපිට රස දැනෙන්න දිව උපකාරී වුණා, දිව විඥානේ දිව සම්පස්සේ වුණා කියන දැනුම අපිට නෑ. මෙද අතහැරිලා පොන්දේ අල්ලගෙන තියෙනවා. පොන්දේ අල්ලගෙන මේ රසය ආවේ අර බෙදිදී නේ. දැන් අපි රසය අඹ කරලා තියෙන කවුද? අපි රසය අඹ කරලා තියෙන, රසය නිදි කරලා තියෙන, රසය ඇපල් කරලා තියෙන කවුද? අපි. අපිට කවදාවත් අඹ රසය, නිදි රසය, කෙසෙල් රසය, ඇපල් රසය ඇවිල්ලා නැහැ. අපිට රසයක් විඳින්න ලැබුණා නම් ලැබුණේ තුන්දෙනා එකතු වෙලා. ඒ තුන්දෙනා එකතු වෙලා හදුවා කියනකොට ඒක ලොකු දහමක් තියෙනවා. තුන්දෙනා එකතු වෙලා හදුවා කියනකොට තුන්දෙනාටම අයිති නැහැ කියන එක තියෙනවා. තුන්දෙනා තුලම තිබුණේ නැහැ කියන එක තියෙනවා. කොහොමද ඒක තේරුම් ගන්න? දැන් අපි රස විඳිනවානේ තේක. අපි රස විඳින තේක සීනිය. අපි රස විඳින තේක තේ පොළොද. අපි රස විඳින තේ පොළ වතුර. බලන්න සීනිද තේක? නෑ. තේ පොළද තේක? නෑ. මොනවතුරද තේක? නෑ. සීනි වල තේකක් තියෙනවද? මොනවතුර තේකක් තියෙනවද? ඔය රස විඳින තේක සීනි වල තියෙනවද? එහෙනම් සීනිතේ පොළොව වතුරක් තේ නෙමෙයි. සීනිතේ පොළොව වතුර වල තේ තිබුණා නෙමෙයි. හැබැයි සීනිතේ පොළොව වතුර එකතු වෙලා අපිට ඒ තුන්දෙනා ළඟම නොතිබුණු, ඒ තුන්දෙනාට අයිති නැති දෙයක් හදලා නැද්ද අපිට විඳින්න? තේරෙනවද ඒක?
තුන් දෙනා ළඟම නොතිබුණු තුන් දෙනාටම අයිති නැති දෙයක් මේ හදලා තියෙන්නේ තේරෙන්නේ කියලා.
තුන් දෙනාගේ එකතුව කියලා කියනකොට නේද? එතකොට අපි රස විඳින්නේ රසයි නිරසයි කියන්නේ තේකනේ.
එතකොට තේක සීනුවක් තේකලක් නෙවතුනවා. සීනි වල තිබුණක් නෙවෙයි තේකල වල තිබුණක් නෙවෙයි තුනතුරු තිබුණක් නෙවෙයි. එතකොට ඉතින් තේක කියන්නේ මේ තුන් දෙනා ළඟම තිබුණු එහෙත් තුන් දෙනා නිසාම හටගත්. ඒ කියන්නේ එතකොට ඒක කියනවා පෙර නොතිබීම හටගත්තු දෙයක්. දැන් පෙර නොතිබීම හටගත්ත කියන්නේ සීනි වල තිබුණේ නැහැ තේක වල තිබුණේ නැහැ තුනතුරු තිබුණේ නැහැ පෙර නොතිබීම හටගත්තු. එතකොට පෙර නොතිබීම හටගත්තු එක ඒ තුන් දෙනාටම අයිති නැහැ තුන් දෙනා තුලම තිබුණේ නැහැ. හැබැයි ඒ තුන් දෙනාගේ එකතුවෙන් හටගත්ත බවකුත් තියෙනවා. අපිට රසවිඳින්න තේකක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේ දිවේ නොතිබුණු ගෙලියේ නොතිබුණු හිතේ නොතිබුණු දෙයක් තමයි අපට විඳින්න හම්බ වෙන්නේ. ඒ අපට දැනෙන රසය ගෙලියට දායිති නෑ, දිවට දායිති නෑ, හිතට දායිති නෑ. ගෙලියේ තිබුණ දේ නෙමෙයි, හිතේ තිබුණ දේ නෙමෙයි, දිවේ තිබුණ දේකුත් නෙමෙයි. මේ තුන් දෙනා එකතු වෙලා පෙර නොතිබුණු දේකුයි අපට විඳින්න හදලා. තේකවත්. එතකොට දැන් තේක සීමී කියලා කියන්නේ තේක නුවතුරයි කියන්නේ තේක තේකවත් කියන්නේ ද්වාරදක් නේ. ඒ වරද තේනවා තේරෙනවා. එහෙනම් අපට ওই නින්දනයක් ලැබෙනකොට ඒ නින්දනය ගෙලීම් කියලා කිව්වොත් අර වගේ නම වැරද්දක්. සීමිතේ පොළයි තේක තේකවත් කියනවා. රසය දිවයි කියලා කිව්වොත් ඒක නෝතරයි කියලා කියනවා. සීනි කියලා කියනවා. ඒක සමානයි. ඒක අපිට රසය බාහිරේ වාදයෙන් ලබන බලන තාක්කල් දකින තාක්කල් යොදිය බැහැන්නේ නැහැ. එලෙන්න ගැටෙන්න තරක් තමයි හම්බවෙලා තියෙන්නේ. දැන් රසයෙන් පිරෙන බාහිරයෙන් අපට ඇලෙන්න තරක් හම්බවෙනවා. රසය අමිහිරන නින්දනේ අමිහිරන ගැටෙන්න තරක් හම්බවෙනවා බාහිරයෙන්. දැන් බාහිරයෙන් ඇලෙන්න ගැටෙන්න තරක් හම්බවෙනවා නම් ඒ තුල තමයි නව කර්ම තින් පවු කියන දෙකක් තිබෙනවා. දැන් මිහිරන ඒකට ලෝභ කමින් හොරකම් කරලා මරලා හරි ගන්න ඕන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අනේ මිහිරි දේ එහෙම අකුසලයේ ගොඩ නැගෙන්න පුළුවන්. අනේ මිහිරි දේ වඩවඩා මේකත් වඩා මිහිරි දේ ලබන්න පුළුවන්. මේක බුද්ධ පූජාවක් කරලා පූජා කරලා සංඝරාත පූජා කරලා අනේ බොහෝ කාලයක් මේකත් වඩා මේක රස විඳින්න පුළුවන් කියන අදහසින් ඒ රසදී දාන විශේෂ යොදවන කුසලයක් කරගන්න. එතකොට බාහිරයෙන් ගැටෙන අරමුණක් ගැටෙන දේ ප්‍රතිචාර කරන්න ගැටෙන දේ බැහැර දෙන්න ගැටෙන දේ ඒක විනාශ කරන්න කුසලකාරී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනේ මේ බලව අවිහිරි දේ අපට ලැබුණු සසරෙත් අපි නිහිරි දේ ලැබුණින් කම් නොබලපු සාරණේ කියලා ඒ හේතු කරගෙන යාට සසලේ උපදවන්න දිනෝ උපදවන්න කියලා. එතකොට කෙසේ වූ බාහිරයෙන් මේ නින්දනේ ඇතුළු බාහිරයෙන් කියලා දකින තාක් ඇලීම් ගැටීම් දෙකින් කරයි. පින්පව් නව කර්ම වලින් කරන ඒ කියන්නේ සසර ප්‍රයත්නක ජීවිත සකස් වේ. හැබැයි දැන් අපි එහෙම බලන තාක් කල් අනුසේ ධර්ම පවතිනවා. අනුසේ ධර්ම උපදින්නත් ඉඩ තියෙන බාහිරයෙන් ගිරිය දැක්කොත් නින්දනේ බාහිරයෙන් ආවෘතිය නූපන්න කුසල් උපදින්න නූපන්න කුසල් වැඩෙන ඉඩ තියෙන. එතකොට දැන් අපට පුළුවන් වුණොත් මේ ආධ්‍යාත්මික බාහිරයෙන් විචක්කුවා නින්දනයක් ආව ආවනම් ආව ස්පර්ශය බාහිරින් වාක්‍යයක් තියෙන්නේ. එතකොට අපිට ස්පර්ශයෙන් හටගත් ස්පර්ශය නිතිතාවේ හඳුනා ගන්න පුළුවන් කම යෙදුනොත් අන්න ඒ තුළ මතුවෙන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග පිළිබඳව චතුරාර්ය මේ බින්දනේ ඇති වෙච්ච අනුපිළිවෙල බින්දනේ ස්පර්ශයෙන් ස්පර්ශය දිවත් ගෙලියක් විභා විඥානයක් තියෙන මේ හේතුට එතකොට යා දන්නවා ස්කන්ධ ටික හටගත්තේ කොහොමද මේ තුන්දරාගේ එකතුනේ කියලා දන්න. එතකොට දිව ගෙලියක් හිතක් තියෙන මේ තුන්දරාගේ සිතකට පවතින පුළුවන් කරමින් චිත්තක්ෂණය ආල්ජ චිත්තක්ෂණය සිටි. එතකොට මේ තුන්දෙනාගේ පැවැත්ම චිත්තක්ෂණය ස්පර්ශය ගියේ හැකි උපරිම කාලයේ ස්පර්ශයෙන් හටගත්ත වින්දනය නිත්‍ය වේද ස්පර්ශයෙන් තොරව නැහැ. එන යාට හම්බෙන ස්කන්ධය ස්කන්ධයේ උදය ප්‍රයත්න දැන් දිවක් ගිරියක් කියනකොට රූපේ දුහා විඥානේ යන ස්කන්ධේ ඒකේ ආයතන වෙන ස්කන්ධය මේ ස්කන්ධ ටික නෙමෙයි කියන්නේ. දැන් දුක්ඛ සත්‍ය දැන් ඔය දුක දුක හැටියට නොදැක්කොත් සමුදය වින්දනේ ඇති මේ බාහිර කියලා බලන තාක්ක මොකද වෙන්නේ? සම්මුතිය නැවත නැවත දුක හටගන්න ස්කන්ධ හටගන්නේ දැන් වශයෙන් ආවි බාහිරයෙන් කියලා බලනවා කියන කොටම මොකද කරන්නේ? ආය හැමපත වෙයි බලන චක්කු විඥාන බාහිර රූප දැන් ආව ස්කන්ධ දෙකක් හටගත්තනම නැවත නැවත දුක හදන හේතුව තමයි සමුදය. මේක නිතර සමුදය. දැන් මෙහි වින්දනය තුන මෙහි කියලා ඇතුළත අධ්‍යාත්මය හටගත්ත හැටි බැලුවොත් බාහිරේ පතහැර සමුදය දුරු වෙනවා. සමුදය දුරු වෙන බවම නිරෝධය. නිරෝධය නැවත නැවත නිරෝධයේ පිහිටම වැඩ පිළිවෙල මේ බුදුරජාණන් වහන්සේ දැකේ මාර්ගයේ පිළිබඳව යම් දෙයක් මේ සතර මූල සම්බන්ධීය මාර්ගය පිළිබඳව ඒක මෙන්න මේ වගේ වෙන පිළිවෙලක් තුන තමයි අනුශේන් කියන ටික විවාදන යනවා. ඉතින් යම් රසයක් පිළිවෙලකට බාහිරින් කියනවා නම් ආධ්‍යාත්මික ආයතනයෙන් ලැබෙනවා හිතන්න ඒ කල් සතර. එතකොට අපිට ජීවිතයත් අපේ ඉදියේ මැදවැඩ හඳුනා ගත්තොත් එතනමයි අපිට ඔය කියන අර සීල සමාධි ප්‍රඥා ශික්ෂා වර්ගයේම ප්‍රතිපලයේ උදාහරණ ගන්න පුළුවන් දෙකක් වැඩ පිළිවෙලක්.
අවසර සයින්න්සේ හේතුඵල සම්බන්ධය දැක්කම රසයක් දැනෙන එක ඔබගේ ඩියට අයිතිත් නැහැ, දිවට අයිතිත් නැහැ, සිතට අයිතිත් නැහැ, මේ තුනේම එකතුවක් නිසාමයි දැනෙන්නේ. ඒක ඒ දැනෙන එකත් සුළු මොහොතක් චිත්තක්ෂණයක් දැනিলা නැති වෙලා යනවා කියන දැක්ම ඇති වුණා. දැන් ඒ දැනීමට සුළු හරි ආස්වාදයක් ඇති වුණා. දැන් නුවණක් තියනවා මේවා බාහිර දෙයට අයිතිත් නෑ, අජත්ත ආයතනට අයිතිත් නෑ, සිතට අයිතිත් නෑ. ඒ වුණාට මේ හේතු තුන එකතු වුණොත් ආයේ මේ රස උපද්දන්න පුළුවන්. එතකොට ආස්වාදයේ සුළු මොහතකට හරි දැනුනොත් දැන් නුවණකුත් තියනවා මේ හේතු වලට අයිති නැහැ. ඒ වුණාට මේ හේතු ස්පර්ශ වුණොත් මේ කායේ සුළු මොහතකට හරි උපදින්න පුළුවන් කියලා. එතකොට ආයේ අර ඒ හේතු වලට ඇලීමක් වෙන්නේ නැද්ද මේ ආස්වාදය නිසා?
ඒක වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ රසය හටගත්ත කොහොමද කියන්නේ අනුවත්තම යෙදුනොත්මයි. මේක යෙදුනේ කොහොමද කියලා නොදන්නා තමයි යෙදුනොත්මයි. මොකද මේ අපි තේරුම් ගත්තොත් මේ රසය හටගත්තේ ස්පර්ශයෙන් කියලා. එතන පෙර නොතිබීම හටගත්ත දෙයක් බවට තරමේ නුවණක වැඩිවීමට ගියොත් මම කියන්නේ මෙතනේ මුලික අවස්ථාව නෙමෙයි අවසානයි. එතකොට එන්න ඕන පෙර නොතිබීම හටගත් දෙයක් කියන තරම
තියෙන්නේ.
එතකොට පෙර නොතිබීම හටගත් දෙයක් බවට පත් කරගත්තොත් මේ ඇතුළේ නිල්ලනය දැකීම ඇසීම දැනගැනීම කියන අතරම එතකොට එයාට කවදාවත් නැවත මේ හේතු ටික එකතු කරලා හරි මේ රසය විඳින්න පුළුවන් කියන තැනට එවැදෙන්නේ. මොකද මේකේ නিত্য බවකට ආවොත් තමයි මේක පෙර නොතිබීම හටගත් දෙයක් ඉතුරුවත් නැතුව අවසන් වෙනවා කියන නුවණ ලැබුණොත් තමයි එයා මේ රසය නැවත මේ ආයතන මේ හේතු එකතු කරලා හරි විඳින්න පුළුවන් කියන අනුකම්පාව යෙදෙන්නේ. හැබැයි යා දැක්කේ යා දකින්නේ යාගේ නුවණ මේ හේතු වෙනුත් තැන හටගත්ත දේද මේ හේතුන්ට අයිති නැති පෙර නොතිබීම හටගත්ත දෙයක් බවට නම් එතකොට යාට කවදාවත් මේ ඵලය ඇසුරු කරගෙන මේ ඵලය නිමිත්තක් කරගෙන හේතු හොයන්න ඉඩක් නැහැ. දැන් අපි දකින ක්‍රමයේ තුල අපි හඳුන්වන මේ ඵලය දකින්නේ හේතුවෙන්. ඒ නිසා අපට නිමිත්ත හොයන්න අපහසු වෙනවා. යම් ප්‍රවාහයක් තියෙනවා. ඉතින් ඒ දැක්ම ඒ නුවණ පිරිසිදු වුණා. ඔය කියන විදිහේ රසය ඥානක උපත වෙලා හරි අඳන්න පුළුවන් කියන්නේ නැහැ. අපි අර මුල් කාලේ කියේ දියට එනකොට ඡායාව හට ගන්නවා. ඉඳෙන් එහාට යනකොට ඒ ඡායාව ඉදුවක් නැතුවම යවසන. දෙවරු ආපහු එන්නට ඇවිල්ලා ඉන්නකොට ආපහු ඡායාවක් අට ගන්න පුළුවන්. හැබැයි පෙර හටගත් ඡායාව නෙමෙයිද? දැන් හේතු ගැටීම නිසා දැන් ආපහු ඡායාවක් අට ගන්න. ඉස්සෙල්ලා හටගත් ඡායාවෙන් මේ ඡායාවෙන් සම්බන්ධයක් ඇත්තේ නැහැ. ඉස්සෙල්ලා හටගත් හේතු නිසා ඵලයක් එතන. දැන් හේතු නිසා දැන් ඵලයක් හටගන්න. දැන් මේ දෙකම නොදැක්කොත් මොදන්නේ නම් තමයි අපි අර ඵලයේ මේ ඵලයේ සමාන බව. ඉස්සෙල්ලා කිසි බලන්න තාමත් නිදී ඉන්නවා කියන දෙවෙනි තැනදී නැවතිනපත් වෙනවා. එතකොට යම් දවසක අපි ඡායාව හඳුනාගත්තොත් මේ නිසා හටගත්ත කියලා මේ හේතු එකටවත් අයිති නැති කියලා නොකිවිම හටගත්ත දෙයක් ඒ හේතු වෙනකොට යැති ඵලයේ තුරක් නැතිව සම්පූර්ණ නැවත යායි බඳු ඡායාවක් දැක්ක අතීතයේ බලපෑම යන්නේ අතීතයේ දැරිච්ච බවම දන්න. ඉතින් ඒ බඳු නුවණ මෙතනදී ගන්න වෙනවා. ඒක මොන සංගතයි මුල සංගතයි ප්‍රයෝජනීයද? ඒ අංශයේ ධර්ම විවරණ දක්වන්නට මනස එහාට වඩන්න
වෙනවා. සංඥාසේ දෙන්නේ ආපහු අවිතුවාගේ මුල මුලම පොයින්ට් එකට අපිට ආපහු එන්න වෙනවා. මම හිතන්නේ මේ සසර ගමන නැගීම සඳහා කෙලෙස් නැති කිරීමටයි මේ දේ අපි කරන්නේ කියන වහන්සේ කීපෙ දින යෝනිසෝ වංශිකාරය වුණාගත්ත දැනින් පටන් ගත්ත කෙනෙකුට මේ පිළිවිසියට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙනවා කියන එක නේද?
ඔව් ඇත්තටම අපිට සිල් ලැබෙනවා කියන දැන යෝනිසෝ වංශිකාරය පවත්න්න වෙන්නේ සිත. සිල් ටික රැකෙන්නේ සායවත් සංවරය රැකෙන්නේ තරක්කොත් සිත රැකෙන්න නම් මේ ලක්ෂිත කෙලෙසෙන් නැති විදිහට මනස මේ වල වංශිකාරයක් අපිට ඕනේ. ඒක ඥානයක් දෙනවා කියන තැනදී සිද්ධ වෙනවා. දැන්
මේ මනස කෙලෙසෙන්නේ නැති වෙන විදිහට තියෙන දේශයක් දෙන විදිහට මේක කරන්න ඕන කියන මනසේ නැති බැලගෙන කරා. භාවනා කරනවා කියන කාරණාවේදී ඒක තව ටිකක් දියුණු වෙනවා. කෙලෙස් කියන සීමාවකට වඩා ආසල අකුසල කෙලෙස් කියන පද තුන හතරක් කියනවා මේකේ. මේ කොමන රට ගන්න ආකාරයට අපි බාධාව කියන මූලික වශයෙන් ගත්තාම මුලින්ම අපි සමු උපදෙවි කරන චෞදේවි කියන තැනින් ගන්න පුළුවන්. නමුත් අපි ඒක එහාට ගෙනකොට යනවා කියනකොට අනුපන්නාන ආසවාන උපදා. උපන්නාන ආසවාන එතකොට ආශ්‍රම කියනකොට අර අකුසල් කියපු විතරක් වඩා සීතල. මොකද ආශ්‍රව කියලා කියනකොට ඔය කුසල අකුසල කියන දෙපැත්තම එකට වැටෙනවා. එතනදී යම් බවදානී ප්‍රගත්මට හේතු වෙන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආලින්ජාභි කියන තුන් සංඛාරයෝම මේ ආශ්‍රව කියන ගණයට සම්බන්ධයි. එතකොට යම් විදිහකින් මාසිතේ මේ මොහොතේ උපදින්නේ ඒ බවගාමී ප්‍රවැත්මට හේතු වන කර්මංශයට අදාළ දෙයක් නම් පුඤ්ඤාපුඤ්ඤාවෙන්ද පැත්තට අයිතිනම් ඒ කියන්නේ නිවන නිවන් මගල නෙවෙයි. ජාතිය නැති කරන්නේ ජාතිය ඇති කරන තරා වූ ජාතිය මරණය නිදෙන්නේ බැරි. ජාතිය කරාවා කියන ජාතියක් මරණයක් නැති කරන්නේ නිවන. එහෙනම් එතකොට මට අස්ලෝරියවනවා කියන තැන කුසලයේ ජීවනවා කියන තැනට වඩා එහාට ගිය වැඩ තියෙන මොකද අර කුඹුතාව වහි රස කියනවා දෙකම දැන් මට රසය අඹ ගෙඩියෙන් නාවෝ අඹ ගෙඩියෙන් දැක්කොත් මට කුඹුතාව දෙකට ඉඳ ලැබෙනවා නිසා ඒ දෙකම බැහැලා යනවා. මේ රසය ගෙඩියෙන් කියලා දැක්කොත් මට අකුසල වෙන්න නොදී ඔක හොරෙන් ගන්න ඕන කාටවත් නොදී ගන්න ඕන කියන ලෝභ දේශිත වලක්වලා ඒ නිසා අකුසලයට යන්නේ වලක්වලා මට ඔක දන් දෙන්න ඕන පූජා කරන්න ඕන එහෙම කියලා කුසල සිතක් උපදවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අනිත්‍යයි ඔක දිලනවා ඔක කොහොම වෙනවා කුමාරතුලට පස්සල යන දෙයක් ඒක අසුබ දෙයක් කියලා බාධා කරන්න පුළුවන් එක නෙමෙයි තක් කරන්නේ. හැබැයි ඒ මම බාහිරේ ධර්මයක් අරගෙන ඉතින් ඒක කුසල. අර විදිහේ කරන කුසල. හැබැයි කුසල කුසල ඒ දෙපැත්තම බලනවා. හැබැයි මම බාහිරේ දැක්ක තැන වැරදි බාහිරේ මට රසය මේ ගෙඩියෙන් ආවේ කියලා දැකපු දැක්ම වලදී මට වින්දනයක් සම්මුති ස්පර්ශය. අතුගෙනාගේ මුකට වෙන්නේ මේ අතු වින්දනේ මේ තුන්දෙනාට වයිති නෑ නේද කියන මානසිකාරය. ඒ ප්‍රාථමික මානසිකාරයට පවත්වන්නට පුළුවන් වුණොත් මම විතර මේකට බාහිරව අතහරින යම් වැඩ පිළිවෙලකට සමීප වීමක් කියලා කියනවා. එතකොට ඒක මම ඒ දහම දකින්ව නෙමෙයි කියන්නේ. ඒ දහමට ආසන්න වෙන වැඩ පිළිවෙලකට සමීප වීමක් කියලා කියනවා. දැන් මට තාම දකින්න බැහැ දිවක් නිදියක් විඥානයක් එකතු වෙලා ස්පර්ශයෙන් රසයක් වෙනවා කියන සීමාවේ මගේ මනස දියවන තරම් තාම මට සති සමාධි නෑ. හැබැයි අසාගත ධර්මය තුළ මම දන්නවා මේ රසයාවේ වාග්යය කියලා දැකේ දැක්මම වැරදි කියන්නේ. එතකොට දැන් මට පේන්නේ නෑ මම දකින්නේ නෑ මගේ සිහින වල වැඩිලා නෑ තාම. නමුත් මම නොවනින් අර දහමට අනුදහම මෙනෙහි කරනවා ඇත්තටම මේ විඳනේ හම්බවෙන වාග්යයේ නෙමෙයි. වාග්යයේ තුනට විඳින්න බෑ ජීවන තුනට. ජීවිතේ පුතන් විඳින්න බෑ සිත් මොතුණා. එහෙනම් මේ තුන්දෙනා එකතු වෙලා හදලා දෙන දෙයක් නේද? ස්පර්ශයෙන් හටගත්තු දෙයක් නේද? ස්පර්ශයෙන් හටගත්තු දෙය බාහිරේ ආවා කියලා බලපු දැක්මක වැරදි නේද? එහෙ බලපු නිසා මේ දැනීම ගැටෙන්න තරක් ආවෝ කියලා මේ ධර්ම මනසකාරය කියනොත් අන්න ඒ මනසකාරය අර කිසිදු වෙනම ක්‍රියාසුලක සතිය සතිය ආදී බාහිර පරිණත වඩා නිවනට මගෙහි කරන ඍදු කර්මස්ථානයක් දැන් මේ මනසකාරය තුළ අපි ඇත්ත දෙක්කේ නැතුවට සිතේ සිහි නුවර වැඩෙන්නට වල වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් බාහිරයෙන් අපි කිලියක් දැකලා ඒ කිලිය අනිත්‍යයි කිව්වත්, නිට්ටයයි කිව්වත්, දුකයි කිව්වත්, සකයි කිව්වත්, ආත්මය නාත්මයි, සුභයි අසුභයි කියලා කොහොම ගත්තත් කර්මනේ. එතකොට දැන් අපි බාහිරයේ අතහැරෙන විදිහට බාහිරයේ අතහැරෙන විදිහට බැරිම තුලම සිද්ධ වෙනවා යම් ප්‍රමාණයක ආශ්‍රය දෙවියන්. දැන් අඹගෙඩියට සාපේක්ෂව ඕග සැඩ පහරක් වගේ කලකට යන තුන මේ අඹ අවල ජාතිය නිදා නැත්තම් කවකටුනා. ඕ වගේ ගස් අරෙහි තියෙනවා නේ වහල් ගසල් මත හවල් දෙන අඹගෙඩිය තියෙනවා නේද. නොයෙක් දේවල් අතීතයේදී වෙන්න පුළුවන් නේ. සිහි වෙලා හිත ඉතාමත් පුරාණික වෙලා සමහරවලා දැනෙන සිහිය සමහරවලාට ඔය අඹ පිටේ මතනවා අච්චරම්බ පිටේ දුර තමන් අඹ පිටේ තියෙනවා. දැන් ඒ තව පුදුරේ පුරාණ දැඩි ද්වේෂිකක් ඔබ දෙන්නත් ඒකෙන් දැන් සැඩපාරකට අනුනවද මේ පහල ගහගෙන යනවද ඕක දැන් බාහිරින් දෙදෙව්වද ජගන්ත බාහිරින් ගැටගහුවාද මේ. දැන් අපි මේ ඉහිමනි යත්ත මොකද ඉහිමයි යත්ත කියලා මෙහි බලන්න කරන මානසිකාරයේ තුලම අපි බාහිරය අතහරිනවා කියන කාරණාව තුලම ඕකේ ග්‍රන්ථ වශයෙන් අර ආශ්‍රව අකුසල දෙවියන් කියන ඉඳ නැල කියලා සමුදේ දුරු කරන වැඩ පිළිවෙලක් ඒකේ තියෙනවා. නිරෝධයේ සාර්ථක වැඩ පිළිවෙලක් ඒකේ තියෙනවා. මාර්ගයේ පිළිසෙල වැඩ පිළිවෙලක් ඒකේ තියෙනවා. එනිසා ඒක විදිහට යම් දෙයක් මනසට ගන්න පුළුවන් නම් මනසේ යම් වෙනම දෙයක් තියෙනවා බොහෝ වෙලාවක ධර්මයේ සිතන කරා තම තමන් තුළ දැනෙන මේ මොහොතේ අපි බොහෝ වෙලාවක ධර්මඥානෙ දහම් වල පාල කරගෙන ධර්මස්වරණය කිරීම තමයි තියෙන්නේ. අපි අපේ සිමුක්තිය දෙසා කුමක් කළ යුතුද කුමක් සෙවිය යුතුද කියන අදහසට පිවිසෙමින් විවර්ෂණයට ඉඩ හදාගෙන මේ මොහොතේ මතු කරගත් මේ උතුම් කුසල ශක්තිය උතුම් ශක්තිය මේ ධර්මඥානය දිසා හඳුනා ගැනීම මේ ජීවිතයේ මේ ගෞතම සසුන ලෝතු මඟ පල නිවන් සුවපිසම හේතු ආසවා පාරමිතා
සසස
මතුබුදුර වත්සනසනාර මෛත්‍රිය නාත වේදෝ සතනං මහන්සිය ලෝතු බුදුර සතනං මහන්සියට අල්පේසාක්‍ය මහේසාක්‍ය සසනං කුපකාරක නිකමති ඉස්සකාමී දෙවියන්ට මේ පින්වත්පත් වේවා දෙවියන් විසින් වැඩි දියුණු වේවා ප්‍රාර්ථනා දෙන්නේ දෙවියෝ දමාවලින් සරසෙත්වායි සාදු
සාදු සාදු සාදු
මේ පින්වත් හැම දිනකට මේ සෞල අවස්ථාව දා කර දුන් භාගවත් සම්මානතුළු මේ හැම දිනම ඉන්නසීම පරිවර්තය මාගේ සහෝදරී දීවර ඥාතිතුමනි ඒ සදාදරණීය ඥාති ගුරුතුමියගේ සපතකපත් වේවා දේශකතුමියගේ සපතින් සපතක් වරහනාලු කුසලයේ සරසිතා සාදු
සත් සත්
දින අදවසේ මේ වැඩගත් අවස්ථාව කල්‍යාණ මිත්‍රත්වයේ මේ හැම දෙනාටම සලසාගෙන ගුරුතුමියන් සම්මාන කර ඥානවරු සම්මානවත් මේ හැම දිනාගේම හැදුවට පිළිගනා පිළිගනු කවුරුද සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය සම්පත්තියේ කුසල සම්පත්තියේ පුණ්‍ය ගාමිණී ආශිර්වාදයේ
පින් කැමති පින් අනුමෝදන් වූ බුදු සසුන වහන්සේ අතින් දෙවියන්ගේ රටාවේ හේතු කොටගෙන මේ හැමදෙනාගේ ජීවිත බලපවත් විසමන සමාන අපලෝ දුරු කරදර මහද විනා චිත්ත පීඩාවන් මදින වේවා අතුරු අන්තරාවන් දුරු වේවා නිදුක් නිරෝගී බව චිර ජීවන සියලු ආපද සාමිතිය සහනේ සනසිල්ල ලබා දේවා සරණකේ නරකේ රක්ෂා වේදනාන් වේදන සම්භාවනාද කටයුතු දෙයෙන් දින දින වී ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනා ස්තවීවා මේ සතර ගමනේ සරණතුරු නරකාදී විදුතුමයන් ප්‍රසාද සාසාදී විදුතුම තලින දුරුදෙන සරණතුරු සත්තු චේතුන් දහම් අදසාද ලෝතුරු මග කරණයෙන් සැනසුම් කල්ලවා මතිහදුනාට
සබ්බේතු
අජ්ජන්තු සබ්බරෝහිනස්සතු මාතේ වස්සුතෝ ජීවාරිතෝ අභිවාදනසීවිස්ස විත්තවද්ධාපතයෝ තත්ථාරෝ ධම්මා වන්දන්ති යානි ආයුරෝග්‍ය සම්පත්ති සර්ව සම්පත්ති අතෝ නිවාන සම්පත්ති යති
සාදුසාදුසාදු සීලන්තං ගුණන්තං නියතිතං දරං කුල දේනමයන්තං සිතුන සාරිපුත්තාත්තේ රාමං ආදිතං ප්‍රතිපදියා සද්ධා සීල දයාව සම්බුද්ධ පුත්තං නමාමි.